නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති භාවනාවේ කමඨාන් දේශනාව. කමඨාන් දේශනාව වශයෙන් අපි උපයෝගී කරගන්නා මාතෘකාව ආස්වාස දිගේ ප්‍රාස්වාස දිගේ සිත පීඨවීම. ආස්වාස දිගේ සිත පීඨවීම ප්‍රාස්වාස දිගේ සිත පීඨවීම කියන කමඨාන අපගේ නිර්වාණ මාර්ගය වෙන්නේ කොහොමද? අපගේ සිත කෙලෙස් වලින් නිදහස් වෙලා අරියත් බෝධියටපත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ ආනාපාන සති භාවනාව කමඨාන් ගණනාවකින් යුක්ත වූ සෑම කෙනෙකුම මේ වෙනකොටත් පුරුදු කරමින් වඩමින් පවතින භාවනාවක්. ආස්වාසය ප්‍රාස්වාසය කියන මේ කමඨාන අපගේ ජීවිතවල ජීවිත කාලය පුරාම අපි විසින් සිදු කරනු ලබන භාවනාවක්. ආස්වාසයේ දිගේ සිත පීඨවීම ප්‍රාස්වාසයේ දිගේ සිත පීඨවීම කියන කමඨාන වඩන භාවනා යෝගියාට වැටහෙනවා. ආස්වාසයේ දිගේ සිත පීඨනකොට ප්‍රාස්වාසයේ දිගේ සිත පීඨනකොට සිත ඒකාකාර වශයෙන් පීඨන් නැති බව. ඒකට හේතුව තමයි කයට ප්‍රාණවායුව අවශ්‍ය වෙනකොට වේගෙන් ආස්වාස වෙනවා, ධාරිතාව ඇතුල් වෙනකොට අපගේ පෙනාලු වලට දරන්න පුළුවන් ධාරිතාව පිරෙනකොට වේගය අඩු වෙලා පාලනය වෙලා නවතිනවා. එහෙනම් ඇතුල් වෙන වේගය මධ්‍යස්ථයේදී අවම වෙලා අවසානයේදී නවතින තරමට මේක සියුම් වෙලා. ඒ වගේම තමයි ප්‍රාශ්වාස කරනකොට ඇතුලේ කම්පනයේ පීඩනය වැඩි නිසා මේ වායුව ඇතුළතින් තල්ලු වෙලා එළියට විසිරෙනවා. ඒ තල්ලු වෙලා විසිරෙන වායුව ආරම්භයේදී වේගෙන් පිටත් වෙලා මධ්‍යස්ථයේ වෙනකොට වේගය අඩු වෙලා අවසානයේ වෙනකොට නවතින තරමට මේක තුනී වෙලා යනවා. එනම් මේ වේගය අධික වෙලා ප්‍රමාණිකූලව අඩු වෙලා නවතින ස්වභාවය ආස්වාසයේ මත ප්‍රාස්වාසයේ මත නොකඩවම සිදුවෙන බව මේ භාවනා යෝගියාට වැටහෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා, ඇයි ඇතුල් වෙනකොට තියෙන වේගය අවසානයේ දක්වා තියෙන්නේ නැත්තේ? ඇයි පිටත් වෙනකොට තියෙන වේගය පිටත් වෙලා ඉවර වෙනකම් තියෙන්නේ නැත්තේ? මේ ආස්වාස ප්‍රාස්වාස දෙක තුල පවතින ධර්මතාවය මොකද්ද කියලා බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා, මේ ලෝකේ සෑම සංස්කාර සංඥා ධර්මයක්ම මේ ආකාරයෙන්ම පවතින බව. අපි ලබාපු මිනිසත් භවය තුල, අපි ජීවත් වෙන සෑම මොහොතක් තුල ආස්වාසයේ දිගේ ප්‍රාස්වාසයේ දිගේ සිත පීඨාසීය පවත්වන මේ කමඨාන වාගෙම අපගේ ඇසේ තියෙන සංඥාවලුත් ඒ සංඥාවලට අන අදාළ ගනුදෙනුවත් මේ ආකාරයටම පවතින බව මේ භාවනා යෝගියාට වැටෙනවා. යමක් දැක්කාම දකිනකොට තියෙන ඒ ප්‍රශ්නය විනාඩියක් දෙකක් යනකොට ඒක තුනී වෙලා නැති වෙලා යන අවස්ථා තියෙනවා. දවසට පැය 24ක් තියෙනවා. උදේ ඉඳලා රෑ වෙනකම් පැය 12ක් වෙනකම් අපි ඇස් අරගෙන ඉන්නවා. උදේ ඉඳලා රෑ 12 වෙනකම් දැකපු සෑම රූපයක්ම ලයිස්තුගත කරලා දෙන්න කිව්වොත් රූප 10ක්ට වඩා අපිට ලියන්න බෑ. මතක නෑ. ඇයි මේ එක විනාඩියට තප්පර 8ට රූප 100ක් විතර බලනවා. එහෙනම් විනාඩියක් වෙනකොට රූප 100ක් බලලා නම් පැයකට රූප 600ක් බලලා 6000ක් බලලා 6 ලක්ෂයක් බලලා මිලියනයක් බලලා නමුත් අවශ්‍ය වෙනකොට ආනකොට රූප 10ක් 15කට වඩා මතක නැහැ. එහෙනම් මේ පේන රූපවලට මොකද වෙන්නේ? ඒ රූප දකින අපගේ විඥානයේ තියෙන මතකයට මොකද වෙන්නේ කියලා බලනකොට මේ සෑම දෙයක්ම පෙනිලා තුනී වෙලා නිරෝධ වෙලා යනවා. සමහර දේවල් දැඩි ලෙස විඥානයේ තැන්පත් වුණාම ඒක විතරක් මතකයි දිනවා. අනිත් සියලුම දේ අමතක වෙලා ගිහින්. එහෙනම් මේ ආකාරයට අපි දකින රූප දැක්කා, දකින්නකොට හොඳට මතක තිබුණා. පසුව පොඩ තුනී වෙලා විනාඩි දෙකක් තුනක් යනකොට විවිධ නාම රූප පේනකොට අරක ඉමීසරි මතකෙන් අයින් වෙලා යනවා. මේක තමයි මේ සිතේ තියෙන ස්වභාවය. එතකොට යාට මතක් වෙනවා පුංචි කාලේ පොඩි ළමයින්ට මොනාරි අවශ්‍ය වුණාම එයා කෑගල අඬනවා මේක ඕනේ මට සෙල්ලම් කරන්න ඕනේ කියලා. ඒක මිල දීලා අරන් දුන්න නැත්නම් බිම පෙරලිලා දූවිලි අවස්සාගෙන කෑ ගන්නවා ඒක ඕනේ කියලා. කන්නේ නැහැ බොන්නේ නැහැ මුළු දවසම අඬනවා ඒක අරන් දෙන තාක්කල්. ඒ දරුවාට ඒක මිලදීලා අරන් දුන්නාම අත් දෙකෙන් ඒක අල්ලාගෙන වඩාගෙන එයා සෙල්ලම් කරන පය ගන්න අවශ්‍ය වෙනකොට ඒ භාණ්ඩය අත්තරිනවා. පවෙන්ද වෙනකොට ඒ භාණ්ඩය දිහා බලන්න කැමති වෙන්නේ නැහැ. දවස් 3ක් විතර යනකොට ඒ භාණ්ඩෙට පයින් ගන්න මට්ටමට යටි සිට හැදිලා. සතිය පවුනාට පස්සේ ඒ භාණ්ඩේ එයාගේ අතින්ම කෑලි වලට කැඩෙනවා. එහෙනම් මේ ලෝකේ සෑම වස්තුවක් තුළ තියෙන බැඳීමක්ම මේ ආකාරයේ පැවැත්මකට භාජනය වෙන බව මේ භාවනා යෝගියාට වැටෙනවා. අපි ලස්සනයි කියලා ගන්න සෑම භාණ්ඩයක්ම ඒ ගන්නකොට තියෙන වමනාව ඒ වටිනාකම ක්‍රමානුකූලව තුනී වෙලා නිරෝධ වෙලා යනවා. අපි මේ ලෝකේ වටිනවයි කියලා කියන භාණ්ඩ හැම එකක් තුළම වටිනාකම බලාගෙන ඉද්දී අඩු වෙලා යනවා. අපි මේ ලෝකේ අලුත් කියලා ගන්න හැම භාණ්ඩයක්ම බලාගෙන ඉද්දී පරණ වේගෙන යනවා. එහෙනම් මේ ආරම්භයේදී තියෙන தත්ත්වය මධ්‍යස්ථයට වෙනකොට අඩු වෙලා අවසානයට වෙනකොට තුනී වෙලා නිරෝධ වෙලා යන ස්වභාවය සෑම නාමයක් රූපයක් තුළම පවතින බව තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා එහෙනම් දැකපු දෙයට මොකද වෙන්නේ? දැකපු දෙයටත් ආස්වාසයට වෙච්ච දේ ප්‍රාස්වාසයට වෙච්ච දෙමයි වෙන්නේ. අපි දැකපු දේ මෙනෙහි කරනකොට මෙනෙහි වෙනවා. මෙනෙහි වෙනකොට සම්පූර්ණම චිත්තය ඒ ආකාරයෙන්ම මැවිලා පේනවා. හැබැයි ඒ මතකය ප්‍රමාණිකෝලව අඩු වෙලා තුනී වෙලා නැවත අමතක වෙනවා. සිද්ධියක් මතක් කරනකොට විතරනේ මතක තියෙන්නේ. ඒක පිළිබඳව සාකච්ඡා කරනකොට කතා කරනකොට විතරනේ මතක තියෙන්නේ. පසුව ඒ සිද්ධිය අපගේ මතකේ නැහැනේ. නැවත මතක් කළොත් මේක එන්නේ. එහෙනම් මේක ආරම්භයේදී මතුවෙලා තුනී වෙලා නැති වෙලා යන ස්වභාවය මේ ආස්වාස ප්‍රාස්වාසය තුල තියෙන බව දැනගත්තාම මේ ඇස්වල පේන රූප පිළිබඳව තියෙන සංඥා ධර්මවලත් මේක පවතින බව දැනගත්තාම මේ භාවනා යෝගියාට මේ ඇසේ ගනුදෙනුව පිළිබඳ අවබෝධයක් ඇති වෙනවා. කනට ඇතුල් වෙන ශබ්ද පිළිබඳව කල්පනා කරලා බලනකොට මේ කනට ශබ්දයක් ඇතුල් වෙනකොට තියෙන කම්පණය වාගේ නෙමෙයි, මධ්‍යස්ථයට එනකොට අඩු වෙනවා, අවසානයට එනකොට අඩු වෙලාම යනවා. ඒ වගේම මේක නැවත මතක් කරනකොට අසුවලා මොනවද කිව්වේ කියලා එකපාරට පීඩණයකින් මතුවෙලා මධ්‍යස්ථයට එනකොට අඩු වෙලා අවසානයට එනකොට තුනී වෙලා යනවා. මේ ක්‍රමවේදය එයාට හොඳට අවබෝධ වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා, අපට ඉස්සෙල්ලාම දරුවෙක් හම්බෙනකොට ඒ දරුවා දකින්නකම් මේ සිත වාව ගන්න බෑ. ඇයි ඒ දරුවා දකින්න කැමති? අපි ඒ දරුවා බලා ගන්න පුදුමාකාර වෙස්සක් දරනවා. හැබැයි ඒ දරුවා ටික ටික ලොකු වෙනකොට, අවුරුදු 10 12 වෙනකොට අපිත් එක්ක කතා කරනවට කැමති නැහැ, අපි වඩා ගන්න කැමති නැහැ, යන තැන එක්කගෙන යන්න කැමති නැහැ. අවුරුදු 25 30ක් යනකොට ඒ දරුවා දකින්නවත් කැමති නැහැ. එහෙනම් මුලදී තිබිච්ච ඒ සෙනෙහස, ඒ ආදරය බිම තියන්න අකමැතිව කරේ එල්ලාගෙන ඔඩකුවේ තියාගෙන පරිස්සම් කරපු මේ ස්වභාවය ක්‍රමානුකූලව තුනී වෙලා ගිහින්. ඒ වගේම තමයි මේ ශබ්දය තුල තියෙන ධර්මය මොකද්ද කියලා බලනකොට, පළවෙනි දවසේ තමන්ගේ භාර්යාව ස්වාමි පුරුෂයා තමන්ට වචනයක් කියලා බයින්කොට තමන්ගේ ආත්ම ගරුත්වය නැති වුණා, අගෞරවයටපත් වුණා, මට නිନ୍ଦා කළා, අපහාස කළා කියලා පුදුමාකාර කම්පනයක් තියෙනවා. මෙයා මේම වචනයක් මට කිව්වනේ කියලා දවස් 3-4ක කම්පණේ තියෙනවා. සතියක් විතර දුක් වෙනවා, මේ වගේ වචනයක් මට කිව්වනේ මෙයා මගේ ජීවිතේ කියලා. හැබැයි නැවත නැවත එවැනි බැනුම් ආනකොට, නැවත නැවත ඒ වගේ අපහාස නින්දා ලැබෙනකොට ඔයේ බයිනවා, අපි පාඩේ බත් කනවා. එයා පාඩේ කෑගගා බයිනවා, අපේ පාඩේ පුවත්පතක් බලනවා. ඇයි? ඒක පත්තියන් වෙලා. අවුරුදු 10ක් විතර ගිහින් බලනකොට පැය 24ම බයිනවා, එයාගේ පාඩේ වැඩකට ඉතු කරගෙන නිස්සබ්ද වෙන්න. එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි, ඒ විදියට අර ඔරොත්තු දෙනවා. අර කම්පණය තුනී වෙලා ගිහින් මේ ඇසේ, කනේ, දිවේ, නාසයේ, සමේ, සිතේ කියන මේ ආයතන හය තුළම මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. ආස්වාසිය දිගේ සිත පීචනකොට, ප්‍රාස්වාසිය දිගේ සිත පීචනකොට ආරම්භය ඉමීසරේ තුනී වෙලා ඒ පටන් ගන්නකොට තිබිච්ච පීඩණය අවසානයේ නවතින තත්වයට මේක අඩු වෙලා යනවා, දැනෙන්නේ නැතුව යනවා, ඒ පිළිබඳ අදහසක් නැති මට්ටමට යනවා. ප්‍රාස්වාසයේදීත් මේ ක්‍රියාවලියම සිදු වෙනවා. දානය ගන්නකොට, ඒ ආහාරය ගන්නකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ රස තුලත් ওই ප්‍රශ්නේ තියෙනවා. ඇයි අපි පණි වලලු කැල්ලක් එම නැත්තම් වැලිතලප කැල්ලක් අපි ආහාරයට ගන්නකොට ඒක හරි රසවත් ප්‍රණීතයි, දෙවෙනි වැලිතලප කැල්ල ගන්නකොට පළවෙනි එක තරම් රස නැහැ, ඒක ටිකක් අඩු වෙලා, තුන්වෙනි වැලිතලප කැල්ල ගන්නකොට ඒක තවත් තුනී වෙලා, අර පළවෙනි එකත් එක්ක සංසන්දනය කරනකොට ගොඩාක් අඩු වෙලා, හතරවෙනි එක ගන්නකොට, පස්වෙනි එක ගන්නකොට ඇත්තටම මැටි කුලියක් වාගේ කිසිම රසයක් නැහැ ඒක තුල. අර පළවෙනි එකේ තිබිච්ච රසයත් එක්ක බලනකොට ආස්පසින්ම මේක වෙනස්. කිසිම රසයක් නැති තරමට ඒක තුනීම වෙලා ගිහින්. එහෙනම් මේ රස කියන මේ ධර්මතාවය අපගේ දිවට වදිනකොට මේ දිව තුළ පවතින ක්‍රියාවලිය කුමක්ද කියලා බලනකොට අපට පැහැදිලිව පේනවා, ආරම්භයේ තියෙන ඒ මට්ටම මධ්‍යස්ථ වෙනකොට අඩු වෙලා අවසානයේ වෙනකොට මේක නවතින මට්ටමටම, දැනෙන්නේ නැති මට්ටමට තුනී වෙලා යනවා. ඒ වගේම තමයි අපි යම්කිසි ගඳ තියෙන තැනකට ගියාම ගඳ ඌලගෙන ඉන්න බෑ, විනාඩියක්වත් ඉන්න බෑ කියලා හිතනවා. නමුත් අපි එතන කොටු වෙලා නම් අපට යන්න බැරි නම් කොමරිදන් ඌලගෙන ඉන්න එපාය. පළවෙනි විනාඩිය ගියාම දෙවෙනි විනාඩිය පළවෙනි විනාඩිය තරම් අමාරු නෑ. පස්වෙනි විනාඩිය පළවෙනි විනාඩියට වඩා ආත්පසින්ම වෙනස්. දවසක් විතර හිටියාම ඒක ගඳක් නෙමෙයි, ඒක සාමාන්‍ය දෙයක් වටපත් වෙලා. එනම් මේ නාසය තුලත් මේ ක්‍රියාවලිය පවතින බව මේ භාවනා යෝගියාට වැටහෙනවා. ඒ වගේම තමයි වේවලකින් හෝ පොල්ලකින් පළවෙනි දවසේ පළවෙනි ගුටිපාර අම්බෙනකොට බෙරියන් දීලා යටිගිරියෙන් කෑ ගන්නවා. සතියක් විතර තෙල් ගන්නවා, එච්චර අමාරුයි. හැමදාම ගුටි කන්න පටන් ගත්තාම දෙවෙනි දවසේ පළවෙනි දවස තරම් අමාරු නෑ. 25 වෙනි දවසේ ආරම් බලනකොට ගානක්වත් නෑ. අපි කියනවා ගුටි කාලා කාලා ගුටි වලට උරු වෙලා කියලා. කොච්චර ගැව්වත් සාමාන්‍යයෙන් අර සත්තුන්ගේ ඇඟේ වැස්ස වයින්නා වගේ ගානක්වත් නෑ. ඇයි මේ පොට්ටබ්බය තුල තියෙන මේ වේදනාව අර දැනෙන්නේ නැති මට්ටමට මේක තුනී වෙලා යනවා. මේක සෑම චෛතසිකයක් තුලම සංඥා සංඛාරයක් තුලම පවතින ස්වභාවයක්. ඒ වගේම සිතවිල්ල පාළ වෙනකොට, සිතවිල්ල පාළ වෙනකොට අපි දන්නවා සිතවිල්ල පාළ වෙච්ච බව. හැබැයි මේ සිතවිල්ල නැවත නැවත මෙනෙහි වේගෙන යනකොට, තුනී වෙනකොට අපට මුළු ලෝකෙම අමතක වෙලා යනවා. ඇයි අපේ චිත්තානුපස්සනාව අපට අමතක වෙලා, චෛතසිකය කිපදිලා කියන එක අපට අමතක වෙලා, ඒ චෛතසිකය තුල තමන් මුලා වෙලා වෙන අරමුණක පවතිනවා කියන එක තමන්ට අමතක වෙලා මේ මුලාව පිළිබඳ අවබෝධය ඇති වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාසයේ දිගේ ප්‍රාස්වාසයේ දිගේ සිය පීඨනකොට, මේ කමඨාන නිතර නිතර වඩනකොට, අසකන දිව නාසයේ සමසිතේ පවතින්නේ මේ වාගෙම දෙයක්. එනම් මම මේක කොහොමද කරන්න ඕනේ කියලා බලනකොට මේ ආස්වාසයේ දිගේ ප්‍රාස්වාසයේ දිගේ සිත පීඨනවා වාගේ ඇසට පේන දේවල් සමග ඒ විදියටම ඒක මත සිත පීඨන්න ඕනේ. පෙනිච්ච දේවල් මතක් වෙනකොට, ප්‍රාස්වාස වෙනකොට ඒක මත මේ විදියටම සිත පීඨන්න ඕනේ. කනට ඇයෙන දේවල් මත ආස්වාසේ වාගේ සිත පීඨන්න ඕනේ. ඇයිච්ච දේවල් නැවත මෙනෙහි වෙනකොට ප්‍රාස්වාසේ වාගේ ඒක මතක් සිත පීඨන්න ඕනේ. රස දැනෙනකොට දැනෙන රස මත ආස්වාසේ වාගේ සිත පීඨන්න ඕනේ. ඒ රස නැවත කවදාද දවසක මෙනෙහි වුණොත් ඒ මෙනෙහි වෙන ප්‍රාස්වාසයේ දිගේ ඒ විදියට සිත පීඨන්න ඕනේ. කයේ තියෙන ස්පර්ශය පිළිබඳ යම්කිසි අවබෝධයක් ඇති වෙනකොට ඒක මතත් ඒ විදියටම සිත පීඨන්න ඕනේ. සිතේ සිතවිලි ඉපදෙනවා, ඉපදෙන සිතවිලි මත ප්‍රාස්වාසයේ වාගේ සිත පීඨන්න ඕනේ. ඒ ඉපදිච්ච සිතවිල්ල මේකේ තැම්පත් වෙලා නැවත මෙනෙහි වෙනවා නම්, නැවත සී වෙනවා නම්, නැවත ඒ සිතවිල්ලේ තේ විදියටම සිත පීඨන්න ඕනේ. මේම පීඨන්න පුළුවන් නම් මේ භාවනා කමඨාන ආයතන අයතුලින්ම සිදු කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොටත්, ඉඳගෙන ඉන්නකොටත්, අඩනින්දෙන් ඉන්නකොටත්, නිදාගෙන ඉන්නකොටත්, මේ සෑම ඉරියව්වක් තුළම මේ ආයතන තුලින් මේක සිදු කරන්න පුළුවන් වෙනවා. අපගේ ආයතන හැම එකක්ම මේ කමඨාන වඩන තපස් මට්ටමටපත් වෙනවා. මේ ලෝකයේ තියෙන අනවශ්‍ය වැඩකටයුතු නැවතිලා, ඉපදීමට දුකට හේතු වෙච්ච ආනන්තරිය පාප කර්ම වාගේ විශාල කර්ම වලින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපේ 800 බවට පත් වෙනවා. සෑම මොහොතක් තුළම ගනුදෙනු කරන කර්මය, අපගේ චර්යාව පිළිබඳ අවබෝධය පාළ වෙලා අපට ලෝකෝත්තර ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. අපට ඇතිවෙන දුක මේ තුලින් විසඳන්න පුළුවන් කියන අවබෝධයේ ඥානෙ පාළ වෙනවා. සෝවාන් වෙන්න ක්‍රම 121ක් තියෙනවා. චෛතසික 121ක් තුලින් ඕනම චෛතසිකයක් තුලින් සෝවාන් වෙන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි ద్వේෂය වැඩි කරගෙන ඉන්න මිනිසයාට ద్వේෂය තුලින් ධර්මය අවබෝධ වෙනවා. ద్వේෂය තුලින් තමන්ට ධර්මය අවබෝධ වෙනකොට එයා ඒ ධර්මයේ තුලින් ద్వේෂය මුල් කරගෙන ඒකම කමඨාන කරගෙන සම්මා දෘෂ්ටියටපත් වෙලා මාර්ගඵල නිවන් අවබෝධ කරනවා. උන්දම උදාහරණේ අඟුලිමාල. ඒ වගේම තමයි මෛත්‍රිය මුල් කරගෙන බුද්ධත්වයටපත් වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒක තුලින් සෝවාන් වෙන්න පුළුවන්. එහෙනම් ద్వේෂය වඩාගෙන ద్వේෂය ප්‍රගුණ කරගෙන ගිය කට්ටියත් මාර්ගඵල වලටපත් වුණා. මෛත්‍රිය වඩාගෙන ගිය කට්ටියත් මාර්ගඵල වලටපත් වුණා. එහෙනම් මේ චෛතසික දෙකෙන් තුනෙන් තමයි යන්න පුළුවන් කියලා හේම නියමයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ චෛතසික 121කින් ආවල් චෛතසිකයෙන් තමයි මාර්ගඵලපත් වෙන්නේ කියලා දැනුම් දීලා නැහැ. එහෙනම් අපට අභිධර්මානුසාරයෙන් බලනකොට චෛතසික 121ෙම අපට සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ භාවනා යෝගියා මේ කමඨාන වඩලා මේ කමඨාන තුල විසිදු වෙන සෑම ගනුදෙනුවක් මතම සිත පීඨලා ඒ ගනුදෙනුව දිගේ සිත පීඨනවා. ඒ ගනුදෙනුව තුලම චිත්තානුපස්සනාවෙන් ඉන්නවා. මේම හිටියොත් මට කර්ම හැදෙන්නේ මේම හිටියොත් මම නැවතෙනවා මගේ විමුක්තිය සැලසෙනවා කියන දැඩි විශ්වාසය ඇති වෙනකොට මේක නිවන් මාර්ගයක් මේක හරියටම හරි නිවැරදි කියන ඒ දෘෂ්ටිය ඇති වෙනකොට එයා සම්මා දෘෂ්ටියටපත් වෙලා සෝවාන් ඵලයටපත් වෙනවා. මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා ආස්වාසයේ දිගේ සිත පීඨනකොට ප්‍රාස්වාසයේ දිගේ සිත පීඨනකොට මේ ආස්වාස ප්‍රාස්වාස මත පවතිනකොට කුමක්ද මට සිදුවෙන්නේ? මේ ආස්වාස ප්‍රාස්වාස දිගේ මේ ආයතන අයේ චර්යාව තුළ ඒ සංස්කාර ධර්මයන්ගේ ගනුදෙනුත් එක්ක ඒක මත ඒක දිගේ මගේ සිත පීඨවලා මේ විදිහට කොච්චර කාලයක් වඩන්නද? ජීවිත කාලෙම ඉතින් මම මේක වඩන්න එපාය. මේකට අගක් නිමක් නැහනේ. ආරම්භයක් කොනක් නැහනේ. එහෙනම් මේක කවදද නිමා වෙන්නේ? කවදද මන් නතර වෙන්නේ? මේක තේරෙනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ක්‍රියාවලිය නිමාව දක්වනකම් මේක නිමා කළ යුතු බව. ප්‍රත්‍යක්ෂ වුණාට වැඩක් නැහැ. මේක පුරුදු කරලා ඉවර කරන්න ඕනේ. මේ ක්‍රියාවලිය නිමාවට නිවල දාන්න ඕනේ. එහෙම වුණොත් විතරයි විමුක්තියපත් වෙන්නේ. එහෙම නැතුව විමුක්තියපත් වෙන්නේ නැහැ. මේ අවබෝධයපත් වුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාසයේ මත සිත පීඨලා ඒක මත ඒක දිගේ සිත පීඨවගෙන යනවා. ප්‍රාස්වාසයේ වෙනකොට ප්‍රාස්වාසයේ දිගේ සිත පීඨවගෙන යනවා. මේ ආස්වාසයේ දිගේ පීඨන කොටත් එම ආස්වාසයේම ප්‍රාස්වාස වෙනකොට ඒක දිගේ සිත පීඨන කොටත් මේ පීඨීන් දෙක තුල වෙනසක් තියෙනවද කියලා බලනවා. ඒකයි තුල වෙනසක් තියෙනවද කියලා බලනකොට මේ භාවනා යෝගියට තේරෙනවා වෙනසක් පවතිනවා. ඒක තමයි ආස්වාස කරනකොට මේක ගන්න ඕනේ ලබා ගන්න ඕනේ කියන උවමනාව තිබුණා. ප්‍රාස්වාස කරනකොට ඒකමයි එළියට දාන්නේ තියා ගන්න ඕනේ රඳව ගන්න ඕනේ භාගයක්වත් නතර කර ගන්න ඕනේ කියන කිසිම උවමනාවක් නැව උප්පරිම එළියට තල්ලු කරලා දානවා. එහෙනම් මේ ආස්වාසේ ගන්නකොට තියෙන උවමනාව දෙනකොට නැහැ. දෙනකොට තියෙන උවමනාව ගන්නකොට නැහැ. මේක දෙකක් අතරේ විශාල ධර්මතාවයක් තියෙන බව තේරෙනවා. එහෙනම් ගන්නකොට ලෝභය ඇති වෙන බවත් දෙනකොට ඒ පිළිබඳ ద్వේෂය ඇති වෙන බවත් දැනගන්නකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ආස්වාස දිගේ සිත පීඨලා ප්‍රාස්වාස දිගේ සිත පීඨලා මේ චිත්තානුපස්සනා භාවනා වඩනකොට අපි නොදැනුවත්වම ලෝභය ద్వේෂය මේක තුල පවතිනවා. අපි ගනුදෙනු කරන සිත පීඨවන මේ කමඨාන තුල අපි නොදැනුවත්ව තවත් සැඟවිච්ච ධර්මතාවයන් තියෙන බව තේරුණාම මේ භාවනා යෝගියා ආස්වාස දිගේ සිත පීඨවගෙන ප්‍රාස්වාස දිගේ සිත පීඨවගෙන ගොඩාක් කල්පනා කරනවා මොකද්ද මේක තුල තියෙන යථාර්ථය මට වැටහෙන්නේ නැති දේවල් මොනවද තියෙන්නේ කියලා බලනකොට ආස්වාස වෙලා ඉවර වෙනකම්ම එයාට ඉවසීමක් වෙනවා කන්තියක් වෙනවා ප්‍රාස්වාසයේ වෙනකොට ප්‍රාස්වාසයේ දිගේ සිත පීඨලා ඒක ඉවර වෙනකම්ම ඉවසීමක් වෙනවා කන්තියක් වෙනවා එහෙනම් එයා මේක ඉවසනවා මේක විඳිනවා විඳින නිසා තමයි මේ ප්‍රශ්නේ ඇලීම ගැටීමට භාජනය වුනේ එහෙනම් අපි මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් යම් කිසි දෙයක් කාම ඡන්දයෙන් විඳිනවා නම් ඒක විඳවන්න වෙනවා ඒ නිසා තමයි මිනිසුන් තුළ ලෝභය ద్వේෂය අටගන්නේ ඇයි මම මේක උවමනාවෙන් විඳින්නේ ඇයි මම මේක උවමනාවෙන් විඳවන්නේ ඇයි මම මේ ආස්වාසයේ දිගේ ප්‍රාස්වාසයේ දිගේ සිත පීඨවලා මේ වගේ කර්මයක් නිර්මාණය කරගන්නේ මේ අවබෝධය ඇති වෙනකොට මේ ඥාණය පාළ වෙනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේක අපි ඉතනම තරම් ලේසි නෑ මේ ආස්වාස දිගේ සිත යවන එක ප්‍රාස්වාස දිගේ සිත යවන එක ඇලීමක් මත සිදුවෙන එකක් ගැටීමක් මත සිදුවෙන එක මේක විඳවීමක් විඳීමක් මේ ධර්මතාවය ඇති වුණාම විඳීම විඳවීම මේක නතර කෙරුවොත් සෑම දෙයක්ම නතර වෙනවා එහෙනම් මේ ලෝකේ අසකන දිව නාසය සමසිතෙන් කර්ම හැදෙන්නේ විඳීම විඳවීම නිසා නේද අපි අදට ඉපදිලා ඉන්නේ මේ පංචකාමෙන් විඳින්න ගිය නිසා නේද අද විඳින සෑම දුකක්ම ඒ පංචකාමයෙන් විඳපු නිසා ඇතිවෙච්ච විඳවීම නේද මේක අවබෝධ වෙච්ච ගමන් මේ ආස්වාසයේ දිගේ ප්‍රාස්වාසයේ දිගේ සීය පවත්තපු සිත පීඨපු භාවනා යෝගියාට මේ අවබෝධ ඥාණය පාළ වෙච්ච ගමන් එයා සකෘදාගාමි ඵලයටපත් වෙලා දැන් එයාට මේ ආනාපාන කමඨාන ගොඩාක් ගැඹුරින් පේනවා සාමාන්‍ය අයට වැටහෙනවාට වඩා එයාට ගොඩාක් ගැඹුරු දේවල් වැටහෙන්න පටන් ගන්නවා මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආස්වාස දිගේ සිත පීඨලා ප්‍රාස්වාස දිගේ සිත පීඨලා ආස්වාස ප්‍රාස්වාස කරන මට මොනවද තියෙන ප්‍රශ්නේ කියලා බලනකොට මේ විඳීම විඳවීම තමයි මෙතන තියෙන ප්‍රශ්නය මේක නවත්තන්නේ කොහොමද කියලා බලනකොට විඳීම කියන එක අපට කවදාවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඇයි මේ විඳීම කියන එක අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් භව ගණනාව පුරුදු කරලා භව කෝටිය පිටර මේක විඳවලා මේක විඳලා මේක අපේ ආයතන අයතුල ස්වභාවිකව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන ක්‍රියාවක් බවටම පත් වෙලා අපි මොකක් විඳින්න ඕනේ දැක්කම එයා විඳිනවා අපි මොකවත් ශ්‍රවණය කරන්න ඕනේ ඇයෙන දේ තුලින් එයා විඳිනවා අපි දිවට මේක මේ රසයෙන් යුක්තයි මේක මේ විදිහට විඳින්නක කියන්න ඕනේ දිවට තිබ්බ ගමන් එයා විඳිනවා එනම් මේ ආයතන අයතුලම මේ විඳින ක්‍රමවේදය නිර්මාණය වෙලා ඒකම අපේ චරිතය බවට පත් වෙලා මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආයතන අයතුලම මේ ක්‍රියාවලිය තියෙනවා මේ ආයතන අයතුලම ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවේ මූලික මූලධර්මය තමයි විඳීම විඳවීම මේක නවත්තන්න බෑ මේක සලායතන තුලම පවතින සාමාන්‍ය චර්යාව වෙලා කුමක්ද මේකට කරන පිළියම උපකාරය කියලා බලනකොට මේ සකෘදාගාමි ඥාණය තමන් තුළ තියෙන නිසා මේ ඥාණයට අවබෝධයක් ඇති වෙනවා ඒ ඥාණය තුළින් තමන් තුළ පවතින ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වෙනවා ඒක තමයි මේ විඳීම කියන එක එකපාරට නවත්තන්න බෑ මේ විඳීමේ වටිනාකම අයින් කරන්න පුළුවන් නම් මේක තුල තියෙන වටිනාකම තුනී කරන්න පුළුවන් නම් එතනදී මේ විඳීම අත්හරින්න පුළුවන්. විඳින් නැත්නම් විඳවීම ඉබේ නවතිනවා. මේ අවබෝධ ඥානය පාළ වෙනවා. එනම් තමන්ට විශේෂ ප්‍රණීත ආහාර වේලා හම්බෙනකොට වැඩිපුර වටිනාකමින් යුක්ත ආහාරවල ව්‍යංජනවල තියෙන වටිනාකම අවතක්සේරු කරනවා. ඒවා සාමාන්‍ය ව්‍යංජන වශයෙන්, වටිනාකමින් අඩු ව්‍යංජන වශයෙන්, ඒවා කිසිම දෙයක් අපට වටින්නේ නැහැ. දැන් 24ක් වෙනකොට ඒක මල බවට පත් වෙනවා. තව ටික වෙලාවකින් බඩ ඇතුළට ගියාම පෙන දාලා පිළුණු වෙනවා, නරක් වෙනවා. මේ විදිහට මේ ව්‍යංජනය තුළ තියෙන අනිත්‍ය ධර්මතාවයේ යථාර්ථය, විනාශ වෙලා යන ස්වභාවය නැවත නැවත මෙනෙහි කරලා අර වටිනාකම අර භාණ්ඩ තුලින් අයින් කරනවා. ඒක අයින් කරනකොට එයාට තේරෙනවා දැන් නම් ප්‍රශ්නේ විසඳෙනවා කියලා. ඇයි ඇස් දෙකින් තමන් කාන්තාවක් දිහා බලනකොට රාගය ඇති වෙනවා? ඒ කාන්තාවගේ අවුරුදු 20යි. දැන් ඒ කාන්තාවට අපි වයස දෙනවා 30යි. දැන් ටිකක් වැඩි හිටි පෙනුම වැඩි. දැන් එයාට වයස අවුරුදු 40යි කියලා ඊළඟ තප්පර තුනේ මෙනෙහි කරනකොට එයාට දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට අවුරුදු 20ක් විතර වෙනවා. විශාල දරුවෝ ඉන්න අම්මා කෙනෙක්. දැන් එයාට තවත් අවුරුදු 10ක් ඇති කරාම දැන් එයා කිරියම්මා කෙනෙක්. තවත් අවුරුදු 20ක් ඇති කරාම කිරියම්මටත් වඩා වයසට ගිහින් එයාට මුණුබුරලාටත් දරුවෝ ඉන්නවා. ඇවිද ගන්න බෑ. කොඳු වැට පෙළේ නැවිලා ඇරමිටෙන් යන්නේ. දාඩිය ගඳ මල මෝත්‍රා ඉට පිටපු තැන් වලින් පිටත් වෙනවා. සම්පූර්ණම ඕජාවකට පත් වෙලා ජීර්ණය වෙලා දිราපත් වෙලා මේ රූපය නැවෙනකොට අර රූපය මේ රූපයෙන් දකිනකොට අර තරුණ රූපයේ දින වටිනාකම නැත්තටම නැති වෙලා ගින් ඒ රූපේ දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ. එහෙනම් මේ රාගයට මොකද උනේ කියලා බැලුවාම රාගය අතුරුදාන් වෙලා රාගය අපේ ඇස්වලට ගෙනාපු මායයා අන්ත පරාජය බවට පත් වෙලා එහෙනම් ඇස්වලට පේන්න වටිනා භාණ්ඩ තිබුණාම මේ භාණ්ඩය අවුරුදු ගණනක් යනකොට මේකේ පරිපතේ පිච්චෙනවා. මේක කාලය ඉවර වෙනවා. දෝෂ ඇති වෙනවා. කාලයක් යනකොට ඔක්සයිඩ් බැඳිලා මේකේ ක්‍රියාකාරී දෝෂ ඇති වෙනවා. පැහැදිලි අඬ ගොරෝසු වෙනවා. নানা ප්‍රකාර ශබ්ද මතුවෙන්න පටන් ගන්නවා. කෑලි පිච්චෙනවා. මේ ස්වභාවය මෙනෙහි කරනකොට ඒවා අලුත් වැඩියා කරගෙන නඩත්තු කරගෙන අනාගතයයි දුක් වෙන්නේ. අලුතෙන්ම තියෙනකොට කෙනෙක් ගන්න කැමතිනේ. එහෙනම් මේක ඒමම ආවරණයක් එක්ක පූජා කරන්න ඕනේ කියලා එක සිතිවිල්ලක් පාළ වෙනවා. ඇයි ඒ භාවනා යෝගියාට තේරෙනවා මේකේ ආවරණයෙන් අයින් කරලා පාවිච්චිට ගත්තාම කෙනෙකුට දෙන්න බෑ. එහෙනම් මේක භාණ්ඩය අලුත් වෙලා තියෙද්දි මේකේ අනිත්‍යතාවය දැක්කාම ජීර්ණය වෙලා මේක තුලින් දුක කරදර කම් කටළු වේදනා ප්‍රශ්න ඇති වෙන බව මෙනෙහි කළාම ඒ භාණ්ඩේ අයිතිය පොඩ පොඩ අඩු වෙලා ඕනම කෙනෙකුට පූජා කරන මානසිකත්වය ඇති වෙනවා. මේ අවබෝධය පාළ වෙනකොට මේ ඇස තුලින් මේ ඇතිවෙනා වූ ධර්මතාවය තුනී කරන්න නැති කරන ක්‍රමවේදය අවබෝධ වෙනවා. ඒ වගේම තමයි මේ කනට හැයෙනවා. කනට ඇෙන සෑම ශබ්දයක් දිහා බලනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා කනේ තොයේ ප්‍රශ්නෙමනේ තිබිලා තියෙන්නේ. කනට ඇෙන වචන වලට මම වටිනාකම් දීලා අසුවලාමට බැන්නා, අක්‍රෝෂ කළා, අසුවලාමට වෛර කළා, නිඳා කළා, අපහාස කළා. මේ වටිනාකම් නිසා නේද මේ ප්‍රශ්න ඇති වුනේ? මේ වටිනාකම නැති කළොත් මේක සාමාන්‍ය ශබ්දයක් බවට පත් වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ කන් වලට ඇයෙන ශබ්දයේ තියෙන වටිනාකම අයින් කරන්න ඕනේ. මිනිස්සේ තමන්ට මෝඩයා කියලා බලනකොට එයා කල්පනා කරනවා කොහමද මේ මෝඩයා කියන වචනේ වටිනාකම අයින් කරන. ඇත්තටම මම මෝඩෙක් නේ. මම ප්‍රඥාවන්තෙන් නම් මේ වෙනකොට රාත්‍රිලා ඉන්නපාය. මේ සම්බුද්ධ ශාසනය 2600 වෙනකන් ආවයි කියලා කියන්නේ සම්බුද්ධ ශාසන කෝටි ගණන් මං ඉපදීපද ඇවිද්දයි කියන්නේ. ඉතින් මට මෝඩයා කියන්නක වෙන මොනවද කියන්නේ? සාධාරණ වචනයක්. එයා අසත්‍ය කියලා නෑ ඇත්ත කියලා තියෙන්නේ. එහෙනම් යම් කිසි අවස්ථාවක මේ මිනිස්සයා අපට කතා කරලා තවත් කැත විදියට බයිනවනම් මානසික ලෙඩෙක් කියලා එහෙම නැත්නම් පිස්සෙක් කියලා බයිනවනම් එතකොටත් අපි කල්පනා කරනවා මම නිවනට වැඩ කරනවද පැවැත්මට වැඩ කරනවද? නෑනේ පැවැත්මටනේ වැඩ කරන්නේ. හැමදාම පංචකාමයන් විඳින්නේ වැඩ කරන්නේ නම් මම පිස්සෙක් නෙන්නම්. ලබාපු මිනිසක් බවේ වටිනාකම දන්නේ නැතුව දුර්ලභ භවයේ තියෙන උත්තරීතර භාවයේ දන්නේ නැතුව මම පැවැත්මට වැඩ කරනවා නම් අද තිබිලා එත විනාශ වෙන කය නඩත්තු කරන්න මම මාන්සි වෙනවා නම් මට පිස්සා කියන්නක වෙන මොනවද කියන්න තියන්නේ? ඇත්තටම මම පිස්සෙක්. මේ විදිහට Tamanta බනින සෑම වචනයක් තුළම තියෙන වටිනාකම අයින් කරලා බලනකොට එයාට ඇයිච්ච බැනුමක් නැහැ. කවුරුත් එයාට බැනලා නැහැ. එහෙනම් එහෙම සිද්ධියක් වෙලා නැහැ. මේ විදිහට මේ බැනුම් තුළ තියෙන වටිනාකම අයින් කරලා ඒක නිරෝධ කරලා එයාට පුළුවන්කම තියෙනවා ඒක තුළින් තමන්ගේ විමුක්තිය සාදා ගන්න. ඒ වගේ තමයි මේ භාවනා යෝගියාට ප්‍රශංසා ගෞරව ලැබෙනකොට බඩගිනි හැදෙන්නේ නැහැ, මූණ සම්පූර්ණ මලක් වගේ පිපිලා සන්තෝෂය ඉනා වෙලා කතා කරන්නේ. ඒ මිනිසුන්ට හොඳට සත්කාර කරනවා, ස්තුති කරනවා. මොකද මෙතන උනේ කියලා බලනකොට මේ ඇහිච්ච වචනවලට වටිනාකමක් දීලා. මොකද වටිනාකම කියලා බලනකොට කොටස් 32කින් සමත්විත මස් කුට්ටියක් මෙතන තියෙනවා. ගොඩගාපු මේ මස් ගුලියට, මේ මස් ගොඩට මිනිස්සු වටිනාකම් දීලා, රූපයක් දීලා, කොටස් 32කින් යුක්ත මම කියලා පුද්ගලයෙක් කියලා සත්‍යයක් කියලා කෙනෙක් නැති වෙනකොට මෙයාට මේම ආඩම්බර උඩඟුකම දෙනවා නම් මේක ලබන්න කෙනෙක් නැත්තම් මේ තරම් මම මුලා වුණා, මායාවට රවටුණා, මන් තරම් අතරමං වෙච්ච කෙනෙක්, මුලා වෙච්ච කෙනෙක් නැහැ කියලා යථාර්ථය දකිනකොට අර ප්‍රශංසාව, කීර්තිය, ගෞරවය ගන්න කෙනෙක් නැති වෙනකොට ඒක ඒමම තුනී වෙලා යනවා. ඒ වගේම තමයි තමන්ගේ දිවට රස දැනෙනකොට මේ රස දැනෙන්නේ මේකේ වටිනාකම නිසා නේද? හොඳම උදාහරණය තමයි අද වෙළඳපොලේ තියෙන වටිනාම ව්‍යංජන අපි අදාගෙන ඇවිල්ලා අපි කියනවා කජු කිලයක රුපියල් 3000යි. රුපියල් 3000 කියන්නේ ව්‍යංජනයට කියලා කිව්වම ඒක ටිකක් විශේෂයෙන් අපනවා. ඒක කට ඇතුළට ගන්නකොට හොඳට අපලා පොඩි කරලා ඒක රස වින්දනය කරලා හොඳට විඳලා තමයි ඒක ගිලින්නේ. ඇයි? ඒකේ වටිනාකම වැඩි. අපි කියනවා පරිප්පු කිලයක 3000යි, කජු කිලයක රුපියල් 20යි. හේතුව ගයෙන් නිකන් වේලිලා වැටිලා අවුල ගන්න නිසා ඒකට වගා වියදමක් හොයන්නේ නැහැ, තෙල් පොර වියදමක් නැහැ. ඒ නිසා මේකේ වියදම රුපියල් 20යි. පරිප්පු වගා කරන්න ඕනේ. ඒකට විශාල ජීවිතයේ කාලයක් ශ්‍රමයක් වියදම් කරන්න ඕනේ. එහෙනම් ඒකේ වියදම රුපියල් 3000යි කිව්වම අර කජු ව්‍යංජන අපි සමහරට පිළිගන්නේ නැහැ. අනේ මේක අවුලගෙන උයපු ව්‍යංජනය කියලා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ගත්ත විශේෂ වමනාවෙන් වළඳන්නේ නැහැ. අදයි පරිප්පු ටික විශේෂයෙන් අරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් අතට අරගෙන කටක දාලා හොඳට විකල ඒක රස විඳිනවා. ඒතුවත් 3000යි. එනම් මේ ව්‍යංජන වල වටිනාකමට අනුව තමන් තුළ ඇලීමේ ගැටීමේ ස්වභාවය ඇති වෙන බව මේ භාවනා යෝගියාට වැටෙනවා. ඒ ව්‍යංජන වල වටිනාකම අඩු කරනවා. රුපියල් 3000ක් උනත් වැඩක් නැහැ. මේක ගයෙන් වැටිලා මා පොළවේ තැම්බි තැම්බි තිබිච්ච ටික අවුලලගෙන ලොයලා තියෙන්නේ. මේවා නිකම්ම නිකම් ගස්වලින් කඩාගත් ඒවා. මේ හැම එකක්ම මා පොළවේ පස්සල නිර්මාණ. ව්‍යංජන කියලා, කැවිලි කියලා, පළතුරු කියලා මේ ලෝකේ මොකවත් නැහැ. මා පොළවේ පස් තමයි තමන්ගේ ස්වરૂපය වෙනස් කරලා විවිධාකාර නාම රූප බවට පත් වෙලා තියෙන්නේ. මේ යථාර්ථයේ දැකීම තුළින්, මේ අවබෝධ ඥානයේ පාලවීම තුළින් මේ ව්‍යංජනවල තියෙන වටිනාකම් අයින් කරලා කිසිම වටිනාකමකින් තොරව, කිසිම ක්ලේශ ධර්මයක් නිර්මාණය කිරීමකින් තොරව මේ ආහාරය භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි තමන්ගේ කයට ලැබෙන ස්පර්ශ දියා බලනකොට ඒ ස්පර්ශයට වටිනාකමක් තියෙනවා. වයසක මිනිසෙක් ඇවිල්ලා අපේ ඇඟේ ඇත්පෙනවා. ඇත්පිච්ච ගම රවල බලනවා මේ මිනිසාව කන්න තරම්. මිනිසෙක් කලබලයට යනකොට අපේ ඇඟේ වැදුන ගමන් ඒ මිනිසාට කැත විදියට බයිනවා. අපාස නින්දා කරනවා. ලස්සන තරුණ කාන්තාවක් ඇඟේ වැදුනාම අනේ තවසරයක් වැදෙන්නේ නැද්ද? ඇයි යාගේ සමාරි සිනිඳුයි? එහෙනම් බලන්න මේ ඇත්තන ඇත්පිල්ල තුල අපට වටිනාකමක් තිබිලා නේද? එහෙනම් අපට කවුරුරි කෙනෙක් ගලකින් දමලා ගහනවා නම් ඒ මිනිස්යාගේ ජීවිතේ නැති කරන්න තරම් වෛරය ඇති වෙනවා. යම්කිසි මිනිසෙයි රත්තරන් කැටයකින් ගානවා පවුම් 25ක් විතර බරයි. ඒ මිනිසයා රත්තරන් කැටයකින් ගාන නිසා ඒ මිනිසට ස්තුති කරනවා. තවත් ගලක් පුළුවන් නම් ගාන්න ඒකත් අවුල ගන්න කැමති. ඔළුව පැලේ ප්‍රශ්නයක් නැ බේස් දා ගන්න තවත් ගලකින් ගාන්න කියනවා. එහෙනම් අපේ ජීවිතේ අපි සෑම වේදනාවක්ම වටිනාකමකින් විඳින්න කැමති. වටිනාකමකින් තොරව කිසිම දෙයක් විඳින්න කැමති නැහැ. අද සම්බුද්ධ ශාසනය තුලට පැවිදි වෙන ගොඩාක් පින්වතුන් ඉන්නවා. ඒ පින්වතුන්ට තියෙන ප්‍රශ්නය සහෝදරයා විරුද්ධකම් කළා, ආවලා විරුද්ධකම් කළා, මේ ප්‍රශ්න ඇති වුණා කියන චෝදනාව තමයි පැවිදිකමට හේතුව. හැබැයි තමන්ගේ භාර්යාව අවුරුදු 25 කයන් පලිය අරගෙන තියෙනවා. එයාට කන්න බොන්න හොයන්න ගිහින් පැල උඩ ගස් උඩ ජීවත් වෙලා රෑ දවල් දෙකේ මාන්සි වෙලා මුළු ජීවිත කාලයම ශ්‍රමය කාලය කැප කරලා අම්බ කරලා දීලා තිනවා. මේ දුකට චෝදනා මොකවත් නැහැ. ඇයි කැමැත්තෙන් තමයි දුක් විඳලා තියෙන්නේ. අපට ගාව ඉපදෙන දරුවන්ට අනාගතය අදන්න අධ්‍යාපනය දෙන්න බඩමුට්ටු එකතු කරන්න ජීවිත කාලෙම දුක් විඳලා තියෙනවා. ඒකට කිසිම චෝදනාවක් නැහැ. හැබැයි ඉඩම් කැල්ලෙන් අඩියක් විතර මෙයාට වැටබැඳ නම් මායිම වෙනස් කරන ඒ මනුස්සයා නඩු 20ක් විතර පවරනවා. තර්ජනය කළයි කියලා කියනවා. ඉඩම මේ බල්ලෙන් අල්ලගත්තයි කියලා කියනවා. ඒ ඉඩම අල්ලගත්ත නිසා ආදායම අඩු වුණා, ඒකට වන්දි ඕනේ කියනවා. අපාස නඩු ගොඩ. අදයි මුළු ජීවිත කාලෙම අම්බ කරන ටික අර දරුවන්ට වියදම් කරලා තියෙනවා. ඒ දරුවෝ මේවා හැම එකක්ම අරගෙන ගියා, අත්පත් කරගත්තා. කිසිම නඩුවක් නැහැ. අර කොහෙදෝ ඉන්න මිනිස්සේ පොඩි කැලලක් අත්පත් කළාම ඒ මිනිස්යාට දෙන්න තියෙන උප්පරිම දඬුවම් දෙනවා. මේ යථාර්ථය අපට තේරෙන්නේ නැහැ. මේ ස්පර්ශය තුල තියෙන මේ පොට්ටබ්බේ තුල තියෙන මේ වටිනාකම නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ කියන අවබෝධය අපට නැහැ. මේ අවබෝධය ඇති වෙනකොට මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා. එහෙනම් මේ ස්පර්ශය තුල වටිනාකම දුන්න ගමන් ප්‍රශ්නේ වෙන පැත්තට ඇරුණා. අපගේ දරුවෙක් අපේ ඥාතියෙක් මිත්‍රයෙක් අපට ගැව්වාම අනේ මගේ දරුවානේ ගැව්වේ, මගේ ඥාතියානේ ගැව්වේ, ඒගොල්ලන්ට කොහමද මං නඩු කියන්නේ, මගේම කට්ටියනේ, මං ආදරෙන්නේ ඒගොල්ලන්ට, ඉතවාව ගන්නවා, ඉත අදා ගන්නවා. හැබැයි පාරේ ඉන්න මිනිස්සේ බැරි වෙලාවත් පාරක් ගැව්වොත් ජීවිත කාලෙම මතක තියාගෙන ඉඳලා පලි ගන්නවා. එහෙනම් මේ වටිනාකමට අනුව මේ වෛරය වෙනස් වෙනවා. එහෙනම් අපේ ජීවිතය තුළ මේ පොට්ටබ්බේ තින ක්‍රමවේදය මොකද්ද කියලා බලනකොට වටිනාකම් මත ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තමයි මේක තුළ තිබිලා තියෙන්නේ. ආස්වාසයේ දිගේ ප්‍රාස්වාසයේ දිගේ සිත පීචලා සිය පවත්තන මේ භාවනා යෝගියාට මේ ඥානෙ පාළ වෙනවා. තමන්ගේ නාසයට ඇතුල් වෙන ගන්ධය සුවඳය තුල තමන්ට විශාල ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. මේක වටිනාකම මතයි කියන්නේ. තවත් කෙනෙකුගේ කකුලේ තුවාලයක් තියෙනවා, ගඳ ඉන්න බෑ. ඒ මිනිහට කැත විදියට නින්දා විදියට බැනලා එලවල දානවා. තමන්ගේ දරුවගේ කකුලේ ඇඟිල්ලක තුවාලයක් කළා පැසවලා ගඳ ඉන්න බෑ. කටේ දාලා සූප්පු කරනවා, කිසිම ගඳක් නැහැ. එහෙනම් බිම්බිසාර රජුරෝ හොඳම උපමාව. එහෙනම් මේ වගේ අපගේ ජීවිතේ මේ ගන්ධය කියලා ගන්නකොට මේ වටිනාකමට අනුව ගන්ධය වෙනස් වෙනවා. ළඟ ඉන්න මිනිස්සෙක් බස් එකේ වාඩි වෙලා ඉන්නකොට දාඩිය ගඳ නම් ඒ මිනිස්යාට කියන්න තියෙන හැම කතාවක්ම කියනවා. නම අපේ භාර්යාව ළඟ ස්වාම පුරුෂයා ළඟ කොච්චර ගඳ තිබුණත් වචනයක්වත් කියන්නේ නැහැ. ඒ ගඳ ගඳක් වශයෙන් දැනෙන්නේ නැහැ. අපේ දරුවෝ ළඟ කොච්චර ගඳ තිබුණත් වටා ගන්නවා මේ මල මුත්‍රා පා කරන ඔඩකුවේ ඒ ගඳ නැහැ. ඇයි ඒකට වටිනාකමක් දීලා. එහෙනම් මේ ගන්ධය තුල මේ ගාහණය තුල අපගේ තියෙන මේ වටිනාකමට අනුව ඇලින් ගැටීමේ ධර්මතාවය මේක මත මේක දිගේ සිත පීඨවනකොට මේ භාවනා යෝගියාට තේරුම් ගන්න පුළුවන් වෙනවා. තමන්ගේ සිටිවිලි පිළිබඳ විමසිලිමත් වෙන්නකොට සිටිවිලි ඉපදෙනවා. මේ සෑම චෛතසිකයක්ම ඇති වෙලා දීර්ඝ කාලම පැවතිලා නැති වෙලා යනවා. මේ සිටිවිලි වල තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේකත් වටිනාකම් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. චෛතසිකයක් පාල වෙලා අසුවලාට උදව් කරන්න ඕනේ. අසුවලාගේ මේ දේවල් මට අනාගතේ වෙන්න තියෙනවා කිව්වම වැඩ සේරම නවත්තලා එයාගේ වැඩේ කරලා දෙනවා. එහෙනම් ඒ චෛතසිකය වටිනාකමකින් යුක්තව වැඩ කරනවා. මේ මනුස්සයාට උදව් කළාට වැඩක් නැහැ, කිසිම ප්‍රයෝජනයක් නැහැ, කෙලෙගුණයක් නැහැ. එහෙනම් ඒ වැඩේට කිසිසේත්ම උනන්දුවක් දක්වන්නේ නැහැ. උවමනාවක් නැතුව අපේ වැඩේ කරගෙන යනවා. එයාට දෙන උත්තරේ තමයි කාලයක් තිබුණේ නැහැ, වෙලාවක් අපට ආවුනේ නැහැ. ලබන සතිය කරලා දෙන්නම්, ලබන මාසෙ කරලා දෙන්නම් කියනවා. හැබැයි එයාගෙන් අපට විශේෂ වැඩක් අනාගතේ වෙන්න තියෙනවා නම් අම්මා තාත්තාට අසනීප වුණත් දුවගෙන ගින් අර වැඩේ කරලා දෙනවා. හේතුව ඒකට වටිනාකම වැඩි. එනම් මේ චෛතසික හැම එකක්ම වටිනාකම මුල් කරගෙන ක්‍රියාත්මක වෙන බවත් වටිනාකම මත පවතින බවත් දැනගත්තාම මේ භාවනා යෝගියා පුරුදු කරනවා මේ වටිනාකම නැතුව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය. මේ ලෝකයේ සෑම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. මට මේ ලෝකයේ කිසිම දෙයක් අරගෙන යන්න බෑ. මම ගෙනියන කර්මය මගේ නිවන පිණිස වෙන්න ඕනේ. ඉපදීමට හේතු වෙන දුකට හේතු වෙන කිසිම කර්මයක් මා විසින් ගෙනියලා බෑ කියන අවබෝධය ඇති වුණාම ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම මේ වටිනාකම මුල් කරගෙන ඇතිවෙන්නා වූ ධර්මතාවය අවබෝධ කරගත්තාම එයා අනාගාමි ඵලයටපත් වෙනවා. ඇයි එයාගේ අවබෝධය දැන් දසගුණයකින් වැඩි වෙලා මේ සෑම සංස්කාර ධර්මයක් පිළිබඳව ගැඹුරු ඥානයක් පාළ වෙලා එයා දන්නවා මේ සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයට. ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන සෑම ධර්මයක්ම නිරෝධ කරන්න නම් තමන් විසින් කටයුතු කළ යුත්තේ මේ විදියට වටිනාකම අයින් කරලා තමයි ඇලීම ගැටීම නැති කරන්න පුළුවන්. නිකන් ඇලීම ගැටීම නවත්තන්න ගියොත් තව තවත් ඇලෙනවා. දැන් ඇලීම නවත්තන්න වැඩ කරනවා කියන්නේ තව ඇලෙනවා කියන එක නේද? ගැටීම නවත්තන්න වැඩ කරනවා කියන්නේ තවත් ගැටෙනවා කියන එක නේද? ඒ කියන්නේ එයා ඕද ඕද මඩේ දාන්නේ නැහැ. මඩේ ඉඳගෙන මඩ වතුරෙන් ඕදනවා. ඒ කියන්නේ මඩ බලාගෙන ඉඳි වැඩි වෙනවා. එහෙනම් මේ භාවනා යෝගියාට තේරෙනවා මේ හැම දෙයක්ම වටිනාකමකින් මත නිර්මාණය වෙච්ච එකක්. වටිනාකම උපයෝගී කරගෙන ක්‍රියාත්මක වෙන ධර්මතාවය මේක මට ඕන විදිහට නිරෝධ කරන්න බෑ. මට ඕන විදිහට මේක නිරෝධ කරලා ඉවර කරන්න බෑ. එහෙනම් මේ වටිනාකම අඩු කරලා තුනී කරලා විද්‍යාවෙන් දැකලා මේ අවිද්‍යාව අයින් කරන්න ඕනේ. එහෙනම් මේ වටිනාකම තුනී කරන, වටිනාකම නිරෝධ කරන, අඩු කරන ක්‍රමවේදය එයාට තේරෙනවා මේක තමයි විද්‍යාව. විදහා දකීමේ ඥාණය. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම ගනුදෙනු කරන සෑම සංඥාවක්ම සංස්කාර ධර්මයක්ම එයා විදහා දකිනවා. ඒක තුල තියෙන අභ්‍යන්තර කරුණු කාරණා විමසලා දකිනවා. සෑම දෙයක් තුලම පවතිනා වූ යථාර්ථයේ සත්‍ය දකිනවා. මේම දකිනකොට විද්‍යාවෙන් දකින නිසා අවිද්‍යාව අතුරුදාම් වෙලා ඒක නිරෝධගාමිනී ප්‍රතිපදාවට ඉබේමපත් වෙනවා. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමා මේ ආස්වාසයේ දිගේ සිත පීඨවලා ප්‍රාස්වාසයේ දිගේ සිත පීඨවලා තමන් වඩපු මේ ධර්මතාවය තමන් ප්‍රගුණ කරපු මේ කමඨාන තමන්ගේ ජීවිතයේ ක්‍රමක්‍රමෙන් අවබෝධය බවට පත් වෙලා ඒ අවබෝධ ඥාන බවට පත් වෙලා ඒ ඥානම ඵල බවට පත් වෙලා තමන් ඉන්න තත්ත්වයෙන් විශාල ස්ථානයකට ස්ථාන මාරුවක් ලැබිලා සෝවාන් කියන ස්ථානයෙන් සකෘදාගාමි ස්ථාන මාරුව ලැබිලා එතනින් අනාගාමි ස්ථාන මාරුව ලැබිලා දැන් එයාට තේරෙනවා කොච්චර මේ ඥානය දිනුනෝ නම් මේ වටිනාකම අඩු කරන ක්‍රමවේදය පිළිබඳ කොච්චර ප්‍රත්‍යක්ෂ වුණාද සරල සිවුම් දේවල් බොහොම පුංචි පුංචි දේවල් තමයි හොඳට දකින්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තිබුණාද මේක දකිනවා නිරෝධ කරනවා නිරෝධ කරමින් ජීවත් වෙනවා කියන මේක තුළ තමන්ට විඩාාවක් පවතිනවා මේක තමන්ට කරදරයක් මේක නිදාස් කරන්න ඕනේ නිමාවට පත්වෙන්න ඕනේ කියන ඒ උවමනාව පාල වෙනකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා ප්‍රශ්නය තවත් තියෙනවා මේ ප්‍රශ්නය ගොඩාක් සරල වැඩි නිසා මට මේක වැටහෙන්නේ නැහැ මේකට දෙන්න පුළුවන් හොඳම විසඳුම මොනවද කියලා බලනකොට අනාගාමි ඵලයේ තියෙන ඒ ඥාණයට පුංචි පුංචි දේවල් ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා අසපන දිවනාසය සමසිත කියන ආයතන අයම බලාපොරොත්තු එක්ක වටිනාකම් එක්ක ගනුදෙනු කරනවා වටිනාකම තුනීකලාට ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ ඇයි තුනී කරනවා කියලා කියන්නේම එයා ඒක තුළ තවත් ගනුදෙනුවක් කරනවා කියන එක අවම කරලා වැඩකටයුතු කරනවා කියලා කියන්නේම කටයුතු නිමා වෙලා නැහැ අවමයින් වෙනවා කියන එක මේ අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේක ඇයි මම තුනී කරන්නේ මේ වටිනාකම් ඇයි මං අවම කරන්නේ මට තියෙන්නේ මේ කතන්දරේ මේ කරදරේ අල්ලලා විසි කරලා දාන එක අත්තරින් එක මම ඇයි මේක නඩත්තු කරන්නේ කියන මේ විඩාව තුළින් ඒ ඇතිවෙච්ච ඥාණය කරන කොටගෙන මේ සෑම සංස්කාර ධර්මයක්ම අත්තරලා දානවා අසපන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාකාරී ධර්මයන් ඔක්කොම අත්හැරලා දානවා වැඩක් නැහැ මේකේ වටිනාකමක් දෙන්නේ ඇයි මම ඒ වටිනාකම තුනී කරන්න වෑයම් කරන්නේ ඇයි මම මේ වගේ ක්‍රියාකාරීත්වය තුළ නිරත වෙන්නේ මේක ජීවිත කාලෙම කරලා මං දුක් විඳින්නේ ඇයි කියන මේ ඥානපාල වීම නිසා මේ සියලුම දේවල් අත්හැරලා එයා නිදහස් වෙනවා මේ භාවනා යෝගියාට වැටෙනවා ආස්වාස දිගේ සිත පීඨවලා ප්‍රාස්වාස දිගේ සිත පීඨවලා මම ජීවත් වෙච්ච ක්‍රමේටම මම මේ කමඨාන වඩන්න ඕනේ ඒක තමයි යනකොට මොනවද පෙනීගෙන යන්නේ ඒක දිගේ බලාගෙන යනවා පෙනී යනවා එක තැනකවත් නවතින්නේ නැහැ ඒකට පෙනීගෙන යන්න අරිනවා යමක් ඇයෙනවා ඒක නවතිලා මොනවද ඇහුනේ කියලා බලන්නේ නවත්තන්නේ ඒක ඇයගෙන යන්න අරිනවා කිසිම තැනක නැවතිනේ ඕමනාවක් නැහැ ඒ කියන්නේ එයා ආනවද මොකවත් අහන්නේ ඇයෙන්ද ඇරලා නිස්සබ්ද වෙනවා එයා මොනවද දෙයක් මේ ලෝකයේ ඕමනාවෙන් බලනවද කියලා ඇහුවාම මොකවත් බලන්නේ පේන දේ පේන්න හරිනවා පෙනෙන දේවල් දියා සීයෙන් ඉන්නවා මිසක් මොකවත් බලන්නේ නැහැ ඌවමනාවෙන් මොනවාරි ක්‍රියාවක් කරනවද නැහැ ඒ සිටිවිලි වලට අනුව ඌවමනාවට අනුව ඒක කෙරෙන්න අරිනවා මොකවත් කරන්නේ නැහැ මේ ඥාණයට පාල වුණාම මේ ඥාණයට තමන්ගේ විඥාණයපත් වුණාම ඒ කියන්නේ එයා අරියත් බෝධියටපත් වෙලා එනම් රාතන් වහන්සේ නමක් වක්කටෙන් පයින්නවා මොකද වහන්සේ තුල තිබිච්ච උවමනාව කිසිම උවමනාවක් නැහැ පයින්නේ තුනක් නැන්නා ඒ මොහොතේ සිදුවෙන ඒ මොහොතේ නිර්මාණය වෙන සිටිවිල්ලට අනුව වහන්සේ ඇසුරුනා මිසක් පැන්නොත් ඇවතක් ආවල් විනයේ තියෙන දෝෂයක් මේක ඇවත් දෙසන්න ඕනේ සමාව ගන්න ඕනේ විනයට පටහැනි මේවා මොකවත් සාකච්ඡා කරන්නේ නැහැ පනින්න ඉතුනා ඒකට අනුව පැන්නා බඩගෙන ඉතුනා ඒ නිසා වැළඳුවා. එනම් කතා කරන්න ඉතුනා කතා කරා, යන්න ඉතුනා ගියා. එනම් කිසිම දෙයක් කරන්නේ කෙරෙන්ද ඇරිලා කෙරෙන දෙයට සමවදිනවා. එනම් කර්ම ඉපදෙන්නේ කරන තාක්කල් පමණයි. කර්ම ගොඩ නැගෙන්නේ ක්‍රියාවක නිරත වෙන තාක්කල් පමණයි. කර්ම ගොඩ නැගෙන්නේ උවමනාවෙන් ක්‍රියාවක් සිදු කරන තාක්කල් පමණයි. එනම් සියලෝම දේවල් කෙරෙන්ද ඇරලා බලාගෙන ඉන්නවනම් එයා මේ ලෝකේ කර්ම වලින් නිදහස් වෙච්ච කෙනෙක්. එයාට කවදාවත් මේ ලෝකයේ කර්මයක ඉමිකාරත්වය ලැබෙන්නේ නැහැ. එහෙනම් අසකන දිව නාසය සමසිත කියන ආයතන අය තුළ මේ අරියත් ආර්ය ශ්‍රාවකයා ජීවත් වෙන ක්‍රමවේදය මොකද්ද? ඈත පේනවා ඒකේ අයිතිය මට නැහැ. පෙනෙන්න ඇරිලා නිකන් ඉන්නවා. මොනවද පේන්නේ කියලා බලන්න යන්නේ. උවමනාවෙන් සිතන්න යන්නේ. පේන බව දැනගෙන ඉන්නවා. ඈත පේනවා. කනට මොනවද ඇයෙන්නේ මොකවත් ඇයෙන්නේ නැහැ. කනට ඇයෙනවා. ඒක ඇයෙන බව දන්නවා. කාරණාව දන්නේ නැහැ. එහෙනම් මේ විදියට ඇසට පේන්න ඇරලා, කනට ඇයෙන්න ඇරලා, දිවට දැනෙන්න ඇරලා, නාසයට දැනෙන්න ඇරලා, කයට ඇඟෙන්න ඇරලා, සිතට සිතෙන්න අරිනවා. මේ දේවල් සිත තුලින් සිතෙනවා. ඒකේ අයිතිකාරය මම නෙවෙයි. ඒක මගේ සිතිවිල්ලකුත් නෙමෙයි. මම නෙමෙයි සිතන්නේ. මේම කිව්වාම මේ මානසිකත්වයටපත් වුණාම මම සිතන්නේ නැත්තම් ඒ සිතිවිල්ලේ අයිතිය කොහොමද Tamanට ඉවෙන්නේ? ඒ සිතිවිල්ලේ අයිතිය උරුමය මට නැත්තම් ඒ කර්මය අවෝසි කර්ම බවට පත් වෙනවා නියත වශයෙන්ම. එනම් මේ මානසිකත්වයට පිටලා උන්වහන්සේ ජීවත් වෙන සෑම මෝත ගානේ තප්පරය ගානේ මේ සිත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න හරිනවා. කිසිම දෙයක් ක්‍රියාවට නැංගන්නේ. එනම් මේ අවබෝධයට පත් වෙලා මේ නිමාවට මේ ස්ථානයට පත් වෙනකම් ආස්වාසයේ දිගේ ප්‍රාස්වාසයේ දිගේ සිත පීඨන කමඨාන අපි විසින් වැඩි යුතුය. අපි ලබාපු මිනිසක් භවයේ නිමාව දකින්නාතෙන් අපි විසින් මේ කමඨාන වැඩි යුතුය. එහෙනම් අපි ලබාපු මිනිසක් භවයේ ඇයි මේ භාවනාවල මේ කමඨාන් වල වැඩ නිමා වෙන්නේ නැත්තේ? මේ අවබෝධය අපට පාළ වෙන්නේ නැහැ. අපි දෘෂ්ටිගත වෙනවා ආස්වාසයේ වෙන්โดනේ මේ විදියටයි, ප්‍රාස්වාසයේ වෙන්โดනේ මේ විදියටයි කියලා අපි විසින් දෘෂ්ටිය කදාගෙන ඒ දෘෂ්ටිය නඩත්තු කරනවා. සමහර අවස්ථාවලදී කමඨාන අරියට වැටහිලා නැහැ. අපට වැටුනේ අපගේ ප්‍රඥාවට අනුව, අපගේ අවබෝධයට අනුව ඒ වැටෙච්ච එක අර දේශනාවට අදාළ කමඨාන නෙමෙයි. එහෙනම් කමඨාන පැත්තකින් තියලා වෙන එකක් වඩනවා. තවත් අවස්ථාවක් තමයි කමඨාන දේශනා කරනවා නිවැරදිව. කමඨාන වැටෙලා නැහැ. තමුත් තමන් කමඨාන වශයෙන් තේරුම් ගත්ත යමක් පේනවනම් ඒක නිවැරදි කියලා, ඒක සත්‍යයි කියලා හිතාගෙන ඒක විතරක්ම වඩනවා. මේක සාකච්ඡා කළ නිවැරදි කරගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ වගේ විවිධාකාර ගැටලු නිසා අද ගොඩාක් කමඨාන් වඩන භාවනා යෝගියන් මාර්ගඵල නැතුව අද ඉස් භාවනා බවට පත් වෙලා තමන්ගේ ජීවිත කාලය නිකරුණේ කැප වෙලා, කාලය මිඩංගු වෙලා. එහෙනම් අපි වඩන භාවනාව කුමක්ද කියන එක දැනගන්නට ඕනේ. ඒ භාවනාව වැඩි යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා දැනගන්නට ඕනේ. ඒ භාවනාව පියවරෙන් පියවරට වැඩෙන්නේ කුමන විදියටද කියන ඒ සෑම පියවරක් පිළිබඳවම අවබෝධයට පත් වෙන්න ඕනේ. මේ විදියට දැනුවත් වෙලා අවබෝධයට පත් වෙලා අපට වඩන්න පුළුවන් නම් භාවනාව වැඩෙනකොට, ඒ ඥාන පාළ වෙනකොට, ඒ සංදිස්ථාන එනකොට අපි දන්නවා මේ අතරමං අන්දියේදී අපි ඇරෙන්න ඕනේ දකුණට, මෙතනදී අපි ඇරෙන්නේ නැහැ කෙලින් යනවා. ඇයි අපි මේවා කල්ැතුව ශ්‍රවණය කරලා වඩාපු අයගෙන් වැඩිවේ කොහමද කියන එක අපි ආගත්ත නිසා අපි මේ මාර්ගය දන්නවා. එහෙනම් දන්න ටික වඩලා දැනගත්ත දේ ප්‍රත්‍යක්ෂ වුණ දේ දෙක එකයි කියන එක ප්‍රත්‍යක්ෂ කරගැනීමේ වගකීම විතරයි අපට තියෙන්නේ. මේක විපස්සනාව කියලා කියනවා. එහෙනම් අපි සීය පවත්තලා චිත්තානුපස්සනාවෙන් සෑම තප්පරයක් ගානේ මේ භාවනාව නිවැරදිව වඩන්න ඕනේ, මේ කමඨාන නිවැරදිව වඩන්න ඕනේ. එහෙනම් අපි සාකච්ඡාවට භාජනය කරපෝ ආනාපාන සති දේශනාවේ කමඨාන් දේශනාවක් වන ආස්වාසයේ දිගේ ප්‍රාස්වාසයේ දිගේ සිත පීඨා සීය පැවැත්වීමේ කමඨාන අපි මේ ආකාරයෙන් වඩමු. මේ ධර්ම දේශනාව, මේ කමඨානයේ තිබෙනා වූ සියලුම විස්තර ටික අපේ සිතේ නිදන්ගත කරගෙන මේක නිතර නිතර සී කරලා මතකේ රඳවාගෙන මේ කමඨාන වඩලා අපි ලබාපු මිනිසත් භවයේ සියලුම කෙලෙස්ස ධර්මයන් නිරෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම මේ මිනිසත් භවයේ පිරිණිවීමට අවශ්‍ය කටයුතු මේ කමඨාන් දේශනාව තුළින් මේක තුළින් ලැබිච්ච ධර්ම ඥානය තුළින් අප සියලු දෙනාටම සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.